मैत्रेयन सेनसुनु मैत्रेयन स्वपत्तुनु मैत्रेयन संसिदुनु सितक हदवतक कायक जीवितेक सुवय सतुट सहल्लुव अद्दकिन कल्याण मित्रेनि मे सनिदा सेंदेवे ඔබ අප මුණ ගැහෙන්නේ මෙත් මග මාසික මෛත්‍රී භාවනා මාර්ගය පිළිබඳ කරන භාවනාමය වැඩසටහනේ අවසාන එක් පියවරක අපි මාස 5කට 6කට ආසන්න කාලයක් මෛත්‍රිය පිළිබඳව භාවනා කළා. මෛත්‍රියේ විවිධ පැති ගැන සොයා බැලුවා, සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල කිසියම් දුරකට අත්දැක්කා. මෛත්‍රිය කියන්නේ විශ්වීය ධර්මතාවක්. කිසිම ආගමකට, ජාතියකට, රටකට අයත් පාක්ෂික සීමා සහිත ස්වභාවයක්, ශක්තියක් නොවේයි. මිනිසුන් හදාගත් සියලුම පාක්ෂික සීමාවන් වලට ඔබෙන් තියෙන සර්ව සම සර්ව සාධාරණ විශ්වීය ස්වභාවයක්. ඉතින් අපි මෛත්‍රිය ප්‍රගුණ කරන විට, මෛත්‍රියෙන් හිතන විට, මෛත්‍රියත් සමග ජීවත් වන විට අපේ කතාබහේදී හැසිරීමේදී මෛත්‍රිය අත්දකින විට අපි ගනුදෙනු කරන්නේ විශ්වය සමගයි. ඔබ අප මිනිසුන් අපේ පුහුදුන් සිත්, සීමිත සිත් වලින් සකස් කරගත්, ගොඩනගාගත් ඒ සියලුම මානුෂීය මානසික ගොඩනැගීම් වලට ඔබෙන් ඒවට යටත් නොවනේ. අපි හදාගෙන තියෙන නීති රීති වලට, අපි හිතන සාධාරණත්වයට, අපි කියන යුක්තියට එහා තියෙන විශ්වීය ධර්මතාවයක් එක්ක අපි හදාගත්ත නීති අපිටම කඩන්න පුළුවන්. අපි නම් නීති හදන්නේ, අපි නම් දඬුවම් දෙන්නේ. අපිටම පුළුවන් නීති කඩන්නත්, දඬුවම් නොදී ඉන්නත්, නීති රකින්න කෙනෙකුට සෑගි දෙන්නත් අපිටම පුළුවන්. නමුත් මෛත්‍රිය කියන්නේ අපි කවුරුවත් හැදූ දෙයක් නොවේයි. අපිට හදන්න බෑ මෛත්‍රිය. ඒ මෛත්‍රිය කියන විශ්වීය ධර්මතාවයට ඉඩ දෙනවා අපි හරහා කතා කරන්න, අපි හරහා ක්‍රියා කරන්න, අපේ හදවත් හරහා, අපේ සිත් හරහා, අපේ වචන හරහා සහ අපේ කායික ඇවතුම් පැවතුම් හරහා විශ්වයට ඉඩ දෙනවා මෛත්‍රියෙන් කතා කරන්න. ඉතින් ඒ විශ්වීය මෛත්‍රිය සමග අපි සම්බන්ධ වුණාම ඒ අන්තර් සම්බන්ධතාවය හදාගත්තාම අපිම පත් වෙනවා මෛත්‍රිය බවට. අපි මෛත්‍රී කරනවා නෙවෙයි අපි මෛත්‍රිය වඩනවා නෙවෙයි අපිම තමා මෛත්‍රිය. අපි මෛත්‍රියයි අතර වෙනසක් නැහැ. දුරස්ත බවක් පරතරයක් නැහැ. ඉතින් එතනදී තමයි කියන්නේ මෛත්‍රී ධ්‍යානය, මෛත්‍රී සමාධිය, මෛත්‍රී ඒකාග්‍රතාව කියලා. දැන් මෛත්‍රී භාවනාව දිගටම ප්‍රගුණ කරනකොට හිත අර සීමිත හිතපත් වෙනවා ටික ටික අප්‍රමාණ ස්වභාවයකට. අපේ හිත හරි සීමිතයි. අපි ආදරය කරන්නේ බොහොම සීමිත පිරිසකට. ඒ ආදරයත් හරීම මමත්වයෙන් එන ආත්මාර්ථකාමී ආදරයක්, බලාපොරොත්තු වලින් පිරුණු ආදරයක්, පෙරලා ආදරය බලාපොරොත්තු වෙන, පෙරලා කළගුණ සැලකීම් බලාපොරොත්තු වෙන, පෙරලා යුතුකම් අපේක්ෂා කරන, පෙරලා ස්තුතිවන්ත වීම්, පුණ්‍යානුමෝදනාහ කෘතඥ වීම් ඉල්ලන ආදරයක් තමයි සාමාන්‍ය හිතට තියෙන. ආදරය හරිම සීමිතයි, හරිම පටුයි. ඉතින් ආදරේ හින්දා බොහෝ දෙනෙක් දුක් විඳිනවා. දෙමව්පියන් දුක් විඳිනවා, දූ දරුවන් දුක් විඳිනවා, සහෝදර සහෝදරියන් දුක් විඳිනවා, එකම පවුලේ අය දුක් විඳිනවා. ආදරයත් එක්ක ඒ ගොඩනගෙන බලාපොරොත්තු, අපි ආදරය කරන්නේ මෙහෙම හිටියොත් විතරයි, අපි බොහොම කොන්දේසි ගොඩක් දානවා ආදරය කර නැත්තන්ට. ඒ අපි හදන කොන්දේසි වලට පිටින් අපේ දූ දරුවන්, අපේ දෙමව්පියන්, අපේ ආදරවන්තයන්, හිතවතුන් කතා කරන විට, ක්‍රියා කරන විට අපිට රිදෙනවා. ඒතර රිදෙන ආදරයකට තමයි අපි ආදරය කියන්නේ. රිදුනහම, හිත රිදුනහම ඒ පුහුදුන් හිත, ඒ පටු හිත තරහ ගන්නවා. මේ තමයි පටු හිතක ස්වභාවය. පටු හිතක් කරන ආදරය නිසා ඒ පටු හිත ලොකු සතුටක් විඳිනවා. හැබැයි ඒ සතුටත් එක්කම ඒ පටු හිත තමන්ටම රිදව ගන්නවා, ලොකුවට රිදව ගන්නවා. ඒ නිසා මිනිස්යන් විදිහට වැඩිපුරම දුක් විඳින්නේ ආදරයෙන්. ආර්ථික ප්‍රශ්න නිසා නොවෙයි, වෙන ප්‍රශ්න නිසා නොවෙයි, අසනීප නිසා නොවෙයි, මිනිස්සයා වැඩිපුරම දුක් විඳින්නේ, ජීවිතේ පා වෙන තරමට දුක් විඳින්නේ ආදරේ නිසා. ඒ වගේම ඉතින් මිනිස්සෙකුට ලොකුම සතුටක් දෙන්නේ ආදරය. ඒ දෙන සතුට වගේ සිය දහස් ගුණයක රිදවීමක්, වේදනාවක් බිඳිනවා. එතකොට මේ පටු හිත ආදරය කරනවා. පටු සිත් බොහොම බලාපොරොත්තු පිරුණු ආදරයක් කරන්නේ අපේක්ෂා ගොන්නක් එක්ක, කොන්දේසි 100,000ක් පනවමින්. ඒ එකම එක කොන්දේසියක් හරි කැඩුනොත් මේ හිත තමන්ට හරියට රිදව ගන්නවා. ඉතින් පටු හිත කියන්නේ රිදව ගන්න හිත. එහෙම රිදව ගත්තාම ඒ පටු හිතට තරහ එනවා. ඒ තමයි ඊළඟ පියවර. මේවා හරියට පඩිපෙලක් වගේ, දම්වැලක් වගේ පුරුකෙන් පුරුක ඇමිනිලා තියෙන්නේ. ඒ පටු හිතට තරහ යනවා. හිතලා නෙමෙයි අපි තරහ ගන්න. යා මං තරහ ගන්න ඕනි කියලා. මෙයා මං කියන විදිහට හිටියේ නෑ. මං මෙච්චර උදව් කරලා, මෙච්චර යුතුකම් කරලා, මෙච්චර සලකලා, මෙච්චර ආදරයෙන් බලා කියාගෙන හිටියත් මම හිතන විදිහට නෙමෙයි මෙයා ඉන්නේ. මම හිතපු විදිහ කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා මම තරහ ගන්න ඕනි. එහෙම හිතන්න වෙලාවක් නෑ. මේ පුංචි සිත්, පටු සිත් බොහොම ඉක්මනට රිදව ගන්නවා, කෝපයට පත් වෙනවා. ඉතින් යම් පමණකට ආදරේද ඒ පමණට තරහ ගන්නවා. ඊටත් වැඩිය තරහ ගන්නවා. හිතේ ආදරණීය කෙනෙක්, ආදරණීය පුතෙද්දුවෙක්, අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක්, ස්වාමියෙක්, බිරිඳක්, අක්කා කෙනෙක්, අයියා කෙනෙක්, මල්ලි කෙනෙක්, නංගි කෙනෙක්, යාළුවෙක්, ඥාතියෙක්, අසල්වාසියෙක්, ස්වාමියෙක්, සේවකයෙක්. හැබැයි බොහොම ඉක්මනට තරහකාරයෙක්, හතුරෙක් බවට පත්වෙන්න පුළුවන්. මේ හතුරන් කියන හැම දෙනාටම අපි දවසක අතීතේ ආදරය කළා තියෙනවා, කැමති වෙලා ඉඳලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ සියල්ල කන පිට හැරෙනවා. ලොකු දුකක් අපිත් විඳිනවා, අනිත් අයටත් ලොකු දුකක් දෙනවා. දැන් මෛත්‍රිය මේ වීදුරු මාලිගා නැත්තම් වීදුරු ගෙවල්, මේ සෙල්ලම් ගෙවල් කඩලා දාලා ඒකෙන් එළියට එන්න අපිට උදව් කරනවා. එළියට ඇවිල්ලා මේ අසීමිත අසීමිත ස්වභාවය, මේ සබා දහම මොනතරම් අසීමිතද, මොනතරම් අප්‍රමාණද, ඒ වගේම මොනතරම් අපිට උදව් කරනවද, අන්න ඒ ස්වභාවයත් එක්ක එකතු වෙන්නට, ඒ ස්වභාවයෙන් බවට පත් වෙන්නට මෛත්‍රිය අපිට පාර කියනවා. ඉතින් මෙත් මාර්ගය කියන්නේ ඒ මාර්ගයට. මෙතනදී අපි කතා කළා ගිය වාරෙදි මේ තරහ අපි හිතලා නෙමේ ගන්නෙ, ඒක අපිට අදත් දෙනුණා. තරහ ගන්නෙ අපි හිතලා නෙවෙයි, කිසි කෙනෙකුට හිතලා තරහ ගන්න බෑ. අපි අහලා තියෙන බොහොම ප්‍රසිද්ධ භාවනාවට සම්බන්ධ කතාවක් තමයි. එක බෞද්ධෙක් භාවනානුයෝගී භාවනා ආචාර්ය කර්මස්ථාන ආචාර්ය ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහෙන්න ඇවිල්ලා කීවා, මට හරියට තරහ යනවා, මට හරියට තරහ යනවා. කොහොමද මේ තරහ පාලනය කරන්නේ, කොහොමද තරහ අඩු කරගන්නේ, තරහ නොගෙන ඉන්නේ කොහොමද, මට කියලා දෙන්න. මේ ස්වාමින් වහන්සේ මේ දිගට හරහට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි, කියන්නේ වචනයයි දෙකයි. හැබැයි ඒක කිව යුතු වෙලාවේ කිව යුතු ආකාරයට කියනවා, එයින් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. මේ ස්වාමීන් වහන්සේ ඇහුවා, කෝ ඔබ කියන එක මට තේරෙන්නේ නැවි, මොකක් ගැනද කතා කරන්නේ? ඉතින් මේ මහත්මයා නැවත කියනවා, මට හරියට තරහ යනවා. ඉතින් ඒ නිසා මට හරියට පාඩු වෙලා තියෙනවා ජීවිතේ. හැමෝම තරහ වෙලා මෛත් එක්ක, මටත් හැමෝම එක්ක තරහයි. කොහොමද මේ තරහ අඩු කරගන්නේ, කොහොමද තරහ පාලනය කරන්නේ, කොහොමද තරහ නොගෙන ඉන්නේ? එතනදී මේ ස්වාමීන් වහන්සේ නැවත කියනවා, ඔය මොකක් ගැනද කතා කරන්නේ, මට ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ, පෙන්වන්න බැරිද ඔය කියන දේ, පෙන්වන්න. ඔය මොකද්ද තරහ කියලා එකක් තුවන, ඒක පොඩ්ඩක් අරගෙන පෙන්නන්න. ඉතින් ඊට පස්සේ මෙයා ටික උත්සාහ කරා තරහ ගන්න. හැබැයි හිතුවට එහෙම තරහ ගන්න බෑ. ද අපිටත් බෑනේ හිතලා තරහ ගන්න, තරහ ගන්න ඕනි කියලා හිතලා එහෙම ගන්න බෑ. ඉතින් ටික වෙලාවක් උත්සාහ කරා 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 තරහ එන්නේ නැහැ. ඊට පස්සේ එහෙමනම් බෑ හාමුදුරුවනි හිතලා තරහ ගන්න. එහෙනම් ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔබට බැරි නම් ඔබට ඕන වෙලාවට තරහ ගන්න, ඔබට බැරි නම් හිතලා තරහ ගන්න, ඒ ගැන ඇයි ඔබ ලත වෙන්නේ? ඒක ඔබේ දෙයක් නොවේ. තරහ කියන්නේ ඔබේ දෙයක් නොවේ, ඔබට අයිති දෙයක් නෙවෙයි, ඔබ තුල තිබෙන දෙයක් නෙවෙයි. ඒ විදියට හිතන්න, ඒ විදියට තරහ ගැන හිතන්න. මම හැම වෙලෙම තරහ ගන්නවා, මට හැම වෙලෙම තරහ එනවා, මේ තරහ නිසා මම දුක් විඳිනවා, මට මේ තරහ නැති කරගන්න බෑ. ඒ විදිහට තරහේ ගොදුරක් වෙනවා වෙනුවට තරහ ගැන හිතන්න, ඒක මට අයිති දෙයක් නෙමෙයි, අපිට අයිති දෙයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. කල්යාණ මිත්‍රවරුනි, මොනවා අයිති කරගත්තත් තරහ අයිති කරගන්න එපා. තරහ අයිති කරගත්තොත් ලේසි නෑ අතාරින්න, ලේසි නෑ. ඊළඟ කාරණේ තමයි මේ තරහ අයිති කරගත්තාම තරහ අතාරින්න අමාරුයි. එය පැහැදිලි. එතකොට අපිට අමාරුයි තරහ අතාරින්න. අපි එකාතකින් තරහ අල්ලගෙන මේක මගේ තරහ, මම හරියට තරහ ගන්න කෙනෙක්, මම හරියට කෝප වෙන කෙනෙක්, මේක මගේ උපංගති පරම්පරාවේ හැටි චරිත ලක්ෂණේ, මට පුංචි වැරද්දක්වත් පෙන්වන්න බෑ, අයුක්තියක් අසාධාරණයක් මට පේන්න බෑ කියලා මේ විදිහට අපි නැවත 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 තරහේ ඉත්තේකු බවට පත් උනොත් අපි ඇත්තටම ස්වාමියා නොවේයි, අපි තරහේ දාසියෙක් වෙනවා. ඉතින් මේ තමයි ඇත්ත. තරහ අපිට අයිති නැති වුණාට තරහ ඉඩ දීලා තියෙනවා අපි අපව අයිති කරගන්නට. ඉතින් අපිට තරහ අයිති නෑ. හැබැයි අපි කැමැත්තෙන්ම අපේ ජීවිතය ලියා දීලා තිබෙනවා කෝපයට. මා ඔබේ සේවකෙක්, මා ඔබේ දාසෙක්, මා ඔබේ මේකරුවෙක් කියන්න මා කළ යුතු දේ මා කරන්න. දැන් මෙන්න මේ සම්බන්ධතාවය, මේ මෝඩ සම්බන්ධතාවය අපි අඳුනගන්නට ඕනේ. අඳුනගෙන ඒ සම්බන්ධතාවය අපිම හදාගෙන තියෙන තරහ නෙමෙයි ඒ සම්බන්ධතාවය හැදුවේ, අපි හැදුවේ. ඉතින් අපි හැදුව නිසා අපිට පිළිවන් ඒ සම්බන්ධතාවය විසන්ධි කරලා දාන්න. ඒ විසන්ධි කරලා දැමීමේ මේ කෝපයත් එක්ක අපි ගහගෙන තියෙන මෝඩ ගිවිසුම අපේ ජීවිතේ උකස් කරලා තියෙනවා කෝපයට. ඔප්පුවක් ලියලා, උකස් ඔප්පුවක් ලියලා. ඉතින් අපි දන්නේම නැතුව ඒක සින්නක් කර ඔප්පුවක් බවට පත් වෙලා අපිටම පුළුවන් අවලංගු කරලා දාන්න. ඉතින් මෛත්‍රිය උදව් කරනවා, කල්යාණ මිත්‍රේනි, මේ තරහත් එක්ක අපි හදාගෙන තියෙන මේ මෝඩ ගිවිසුම අවලංගු කරලා දාන්න. අපි අපේ ජීවිතයේ තරහට උගස් කරලා, තරහට සින්න වෙලා, ඒ තරහට සින්න කරපු ජීවිතේ ආපහු අපේ අතට ගන්න මෛත්‍රිය අපිට උදව් කරනවා. මෙතනදී පළවෙනි වැදගත්ම කාරණය තමා තරහත් එක්ක තරහ නොවී සිටීම. අපිට මුණ ගැහෙනවා බොහෝ ඇත්තන් මේ තරහ නිසා දුක් විඳින බොහෝ දෙනෙක්, තරහ නිසා ජීවිතේ බොහෝ පාඩු කරගත් අය, බොහෝම පාඩු කරගත් අය. ඒ අයට තරහ ගැන තියෙන ලොකු තරහක්. තරහත් එක්ක හරි තරහයි. තරහ ගන්න වීම ගැන තරහයි. ඒ තරහත් එක්ක තරහ වෙලා තරහ නැති කරගන්න බෑ. එහෙම හිතනවා නම් ඒ ලොකු මුලාවක්. මොනවා එක්ක තරහ වෙලා නැති කරගත්ත අපිට මිනිස්සු එක්ක තරහ වෙලා නෑදෑකම් නැති කරගන්න පුළුවන්. යාළුකම් නැති කරගන්න පුළුවන්. හිතවත්කම් නැති කරගන්න පුළුවන් තරහ වෙලා. රැකියා නැති කරගන්න පුළුවන් තරහ වෙලා. ජීවිතය නැති කරගන්නත් පුළුවන් තරහ වෙලා. හැබැයි තරහ නැති කරගන්න බෑ තරහත් එක්ක තරහ වෙලා. එය තරහ ගැනීමත් මෝඩකමක්. හැබැයි තරහත් එක්ක තරහ වීම ඊටත් වඩා මෝඩකමක්. මෛත්‍රිය අපිට කියනවා තරහට මෛත්‍රී කරන්න, තරහටත් මෛත්‍රී කරන්න. දැන් මේ තමා මෛත්‍රියේ තිබෙන අපූර්වතම ස්වરૂපය. අපූර්වතම ස්වરૂපය කවුරුවත් එහෙම කියලා නැහැ. ආදරය කරන්න කියනවා. හැබැයි තරහට ආදරය කරන්න, අමනාපයට ආදරය කරන්න නැහැ. මෛත්‍රිය විතරයි කියන්නේ තරහටත් මෛත්‍රී කරන්න. තරහට මෛත්‍රී කරනවා කීවහම අපි අපේ ඇතුලේ තියෙන තරහත් එක්ක යාළු වෙනවා. එන අපිට තරහ ගිය වෙලාවක අපිට හිතෙනවද මම මගෙත් එක්ක මීට වැඩිය මිත්‍ර වෙන්න ඕනේ. මේ වෙලාව තමයි මට මගේ උදව් වැඩියෙන්ම ඕනි වෙලාව වැඩියෙන්ම මට උදව් කරන්න පුළුවන් වෙලාව තමා උදව් කළ යුතු වෙලාව තමා මේ මම තරහ අරගෙන තියෙන වෙලාව. දැන් මේ ආකල්පය හරීම වැදගත්. අපිට අවශ්‍ය නම් තරහ අඩු කරගන්න තරහ ගැනීම අඩු කරගන්න ගත්ත තරහ ඉක්මනින් අතහරින්න තරහේ ගොදුරක් බවට පත් නොවී ඉන්න තරහට ජීවිතයේ සින්න වෙන්න නොදී ජීවිතේ නිදහස් කරගන්න. එහෙමනම් කල්යාණ මිත්‍රේනි අපිට කෝපය ඇති වුණු අවස්ථාවල අපි කෝප වුණු අවස්ථාවල අපි අපිට වඩාත් මෛත්‍රී කළ යුතු වෙනවා. අන්න අපේ මෛත්‍රිය ඇත්තම මෛත්‍රිය අව්‍යාජ මෛත්‍රිය වැඩියෙන්ම ඕනි වෙලාව. ඒ පුහුණුවෙන්ට මෛත්‍රී භාවනාවේදී ඒ අපි පුහුණු කළ යුතු වෙනවා. විශේෂයෙන් අපි හොඳින් ඉන්න වෙලාවට අපි සතුටින් ඉන්න වෙලාවට හරි ලේසි භාවනා කරන්න. මෛත්‍රී භාවනා කරන්න හරි ලේසි. අපි සතුටින් ඉන්නවා. සමහරට ශරීරයේ ලෙඩක් තියෙන්න පුළුවන්. හැබැයි හිත හොඳින් තියෙනවා නම් නිරෝගී වේවා කියලා කියන්න පුළුවන්. අමාරු දේ තමයි හිතට තරහ ගිය වෙලාවක. මොන භාවනාවක්ද කියලා හිතන මෙච්චර තරහ ගිය වෙලාවක කොහොමද භාවනා කරන්නේ? වාඩි වෙන්න බැරි නම් කමක් නැහැ. ඇස් වහගන්න බැරි නම් කමක් නැහැ. හැබැයි ඇති කරගන්න හදවතේ අව්‍යාජ වූ මිත්‍රත්වයක්. මෙන්න මට පිහිට වෙන්න හොඳම වෙලාව. මෙන්න මටම උදව් කරගන්න හොඳම අවස්ථාව. මෙයාට මගේ උදව් ඕනේ. මෙයාට මට උදව් කරන්න බැරි වුණු හින්දා තමයි මෙයා තරහ අරගෙන තියෙන්නේ. වෙන කවුරුවත් උදව් නොකරපු නිසා නෙමෙයි. අපි හිතනවා අරයා මට මේ උදව් කරපු නැති නිසායි මට තරහාවේ. මෙයා මේ උදව් කරපු නැති නිසායි තරහාවේ. නෑ. ඒ කවුරුවත් නිසා නොවේ අපිට තරහාවේ. ඒ වෙලාවේ අපි අපේ හිතට උදව් නොකළ නිසා. ඉතින් තරහක් ආවහම තරහ ගත්තහම ඒ අවස්ථාවේ බලන්න කොහොමද උදව් කරන්නේ? කොහොමද උදව් කරන්නේ? දැන් එතනදී මේ මෛත්‍රිය සරලව කියන්නේ තරහ ගන්න එපා කියලා. මේ ලෝකෙ හැමෝම කියන දේ. හැමෝම කියන දේ තමයි තරහ ගන්න එපා. කවුද කියන්නේ තරහ ගන්න කියලා? තරහ ගන්න එපා. හැම ආගමක්ම කියනවා තරහ ගන්න එපා. හැම ගුරුවරයෙක්ම හැම වෛද්‍යවරයෙක්ම කියනවා තරහ ගන්න එපා. ඉතින් එපා කිව්වට තරහ ගන්නවනේ. ඔය අපිට හම්බ වෙනවා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය. ඒ ඇවිල්ලා අහනවා කොහොමද මේ ඇබ්බැහි වීම වලින් නිදහස් වෙන්නේ? දුම්පානය, වෙන මත්පැන්, මද්ද්‍රව්‍ය, ඕ වෙනත් ඇබ්බැහි වීම. ඉතින් එතනදී මා නොකියනම වචනය තමයි එපා කියන එක. සිගරට් බොන්න එපා, මත්පැන් බොන්න එපා, මද්ද්‍රව්‍ය ගන්න එපා. ඔයි මොනවට හරි චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා නම් දුරකථනෙට ඇබ්බැහි වෙලා නම් මා කියන්නේ එපා කියලා. මොකද ඒක ඕනේ තරම් ඒ ඇයට ඇහිලා තියෙනවා. හැමෝම කියලා තියෙනවා එපා කියලා. හැබැයි ඒත් නැවතිලා නැහැ. ඉතින් මා එපා කිව්වා කියලා කවුද නවත්තන්නේ? ඒ වෙනුවට මේ ඇබ්බැහි වීමත් එක්ක මේ පුරුද්දත් එක්ක ක්‍රියා කරන්න උපකරණ ටිකක් දෙන්නට ඕනේ. උපක්‍රම ටිකක් කියලා දෙන්න ඕනේ. කොහොමද ඒ ඇබ්බැහි වීමෙන් ගැලවෙන්නේ? ඇබ්බැහි වීමට ගොදුරු නොවි ඉන්නේ කොහොමද? ඒ වගේ මේ තරහ ගියාම අන්න මෛත්‍රිය අපිට උපකරණ දෙනවා. අපි එදත් කතා කළා තරහ ගිය අවස්ථාවක තරහ ඉල්ලන්නේ ආයුධ. ආයුධ තමයි ඉල්ලන්නේ. එක වචනෙන් ආයිද, එහෙම නැත්නම් අතපය ආයිද විදියට, එහෙම නැත්නම් ගල්මුගුරු, ඊට එහා පිහියක් තුවක්කු, නැතිනම් සිටිවිලි. මේ මොනවා හරි තරහ ඉල්ලන්නේ ආයිද, කෝපය ඉල්ලන්නේ ආයිද. ඉතින් තරහත් එක්ක තරහ වෙනවා කියන්නේ ත තරහට තව ආයුධයක් දුන්නා. ආයුධ සන්නද්ධ වෙනවා. උපනාහ. ඒ වෙනුවට මෛත්‍රිය උපකරණ ටිකක් දෙනවා, උපක්‍රම ටිකක් කියලා දෙනවා. ඉතින් ඒ උපක්‍රම කීපයක් ගැන අපි එදා කතා කළා. උපක්‍රම පහක් ගැන ඒ ටික සමහර විට මතක ඇති. ඊළඟට තවත් උපක්‍රම පහක් තියෙනවා. ඒ පහ මොනවද? මේ තරහක් ආවහම පළවෙනිම එක තමයි මේ මෛත්‍රී කරන්න කියන එක. මේක පළවෙනි උපක්‍රමය. දැන් අපි මේ මෙත් මගට පාවිච්චි කරපු ඒ පුරාණ මෛත්‍රී සජ්ජහායනය, අහං අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීඝෝ හෝමි, දැන් මේ මම අවෛරී වෙම්මා, තරහ නැත්තෙකු වෙම්මා, උවදුරු නැත්තෙකු වෙම්මා, මේ මුල් දෙක අර අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි, මම තරහ නැත්තෙකු වෙම්මා, මම අවෛරී වෙම්මා. එතකොට මෙන්න මේක තමයි මෛත්‍රිය. මේ මුල් පාට දෙකේ තියෙන මෛත්‍රිය. තව කෙනෙක් තරහ ගත්තත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ හිතින්, අනේ මෙයා තරහ නැත්තෙකු වේවා, අවෛරී කෙනෙකු වේවා. අර පටු හිත් තවත් තරහ උස්සන්ට බලන්නේ. ඒ පටු හිතේ ඕනකම, පටු හිතට පටු හිත වින්දනයක් ලබන්නේ තරහට පිදුරු දාලා. ඒ පාටු හිතේ ඇති, පුංචි හිත්වල ඇති, බොළඳ හිත්වල ඇති, නොවැඩුණු හිත්වල ඇති. නමුත් මෛත්‍රිය ඊට වැඩිය පළල්. ඒ නිසා මෛත්‍රිය නිහඬව කරනවා ප්‍රාර්ථනයක්, අවෛරී වේවා, තරහ නැත්තෙකු වේවා. අපිට කිසියම් කෙනෙකු පිළිබඳ කෝපයත් එක්ක මතක් වුණොත, කෙනෙක් එහෙම නැත්නම් කවුරු හරි ඇවිත් තව කෙනෙක් ගැන කෝපයෙන් කතා කළොත්, ඒ වෙලාවේ අපිට මේ සිතිවිල්ල ඇති කරගන්න පුළුවන් නම් හදවතින්ම, අනේ මෙයා කෝප නැත්තෙකු වේවා, තරහ නැත්තෙකු වේවා. ඒ මෛත්‍රිය අපිට උදව් වෙනවා අර අනුන්ගේ තරහක ගොදුරක් බවට පත් නොවි ඉන්න, අනුන්ගේ කෝපයක දාසයෙකු බවට පත් නොවි ඉන්න. දෙවෙනි උපකරණය තමා කරුණාව. කරුණාව උවදුරු නැත්තෙකු වේවා, උවදුරු නැත්තෙකු වේවා. එතන තියෙන්නේ කරුණාව. අනේ කරදරයක් නොවේවා. දැන් තරහ ආවහම අපිට පාලනය කරගන්න බැරි නිසා අපිට හිතෙනවා මොනව හරි දෙයක් වුණාවේ, විපත්තියක් වේවා. තරහ සතුටු වෙන්නේ කරදර වැඩි වුණු පමණට, දුක් වැඩි වුණු පමණට තමයි තරහට සතුටු. එතන අපි මේ තමන්ට හරි අනුන්ට හරි දුක ප්‍රාර්ථනා කරලා මේ සැප හොයලා දෙන්නේ කාටද? තරහට. එයා තමයි සතුටු වෙන්නේ. ඉතින් මම තමයි තරහ කියලා හිතුවොත් මට හිතෙනවා මමයි සතුටු වෙන්නේ. මම අකමැති කෙනෙකුට වරදිනවා දකිනකොට, හිතේ සතුටක් ඇති වෙනකොට මම හිතනවා නම් මටයි මේ සතුට මං වැඩියෙන් ගන්න ඕනේ, වැඩියෙන් මේ මිනිස්සයාට වරදින්නට ඕනේ. එතන කල්යාණ මිත්‍රවරුනි, අපි ලොකු මුලාවක ඉන්නේ. එතන ඇත්තටම මම නෙමේ සතුටු වෙන්නේ, ඒ තරහයි සතුටු වෙන්නේ. හැබැයි තරහ අපිව රවට්ටලා තියෙනවා. මේ සතුට ඔබේ සතුටයි, මගේ සතුට ඔබේ සතුටයි, මගේ සැප ඔබේ සැපයි කියා තරහ අපිව වසී කරලා තියෙනවා. හැබැයි ඇත්තේ නෙවෙයි. මේ ඇත්ත තේරුම් අරගෙන තරහ ගත්ත ඕනෑම කෙනෙක් මොන තරම් දුකක් විඳිනවද කියලා හොඳට බලන්න. ඒ තරහ ගත්ත කෙනා තරහ නිසා පත් වෙලා තියෙන පීඩාවට සංවේදී වෙන්න. ඒ සංවේදී වෙලා බලන්න මොන තරම් දුරට හිතන්න පුළුවන්ද, අනේ මේ උවදුරින් මේ තැනැත්තා නිදහස් වේවා, උවදුරු නැත්තෙකු වේවා. එතනදී අපි වඩන්නේ කරුණා භාවනාව. කරුණා භාවනාව ඊළඟ උපකරණය තමයි යථා ලද්ද සම්පatti මා විගච්ඡන්තු. මොන තරම් ලස්සන පාඩයක්ද මේ. මට රිදවපු කෙනා යම් කිසි සැපක් තියෙනවා නම්, එයා මොනම ආකාරයකින් හෝ සැපක් විඳිනවා නම්, කිසියම් සෞභාග්‍යයක් විඳිනවා නම්, සතුටක් විඳිනවා නම්, යතහා ලද්ද සම්පatti මා විගච්ඡන්තු, ඒක නැති නොවේවා, ඒ සම්පත්තියෙන් එයා නොපිරිහේවා, එහෙම හිතන්න. ඒ තමා මුදිතා භාවනාව. මුදිතාව ද මේ මුදිතා භාවනාව එච්චර අපේ අතර ජනප්‍රිය නෑ. අපි මුදිතාව භාවනාවක් විදිහට අහන්නේ නෑ, කියන්නෙත් නෑ, කරන්නෙත් නෑ, හිතන්නෙත් නෑ. නමුත් මේ පුරාණ මෛත්‍රී සජ්ජහායනාව ඇතුලේ මුදිතාවක් තියෙනවා. යථා ලද්ද සම්පatti මා විගච්ඡන්තු. කිසියම් වූ සැපක්, කිසියම් වූ සෞභාග්‍යයක්, වාසනාවක් විඳිනවද, අත්පත් කරගෙන තියෙනවද? අනේ මම තරහ වුණා කියලා, මගෙත් එක්ක එයා තරහ වුණා කියලා, ඒ එයාට ලැබිලා තියෙන තනතුර, සැප, සම්පත්තිය, ඉඩකඩම්, මොනවා හරි නිරෝගිකම, ඒකනම් නැති වෙන්න එපා. නැති නොවේවා. මේක අහනකොටත් කල්යාණ මිත්‍රවරුනි, මොනතරම් පළල් ගැඹුරු ප්‍රාර්ථනයක්ද කියලා හිතෙනවා. මෙතනින් මේ ඔය මේ මෛත්‍රී සජ්ජහායනාවේ ටිකක් අමාරුම තැනක් මෙතන. අර තරහ නැත්තෙකු වේවා කියලා හිතන්න ටිකක් පහසුයි. ඒ තරහ නිසා විඳින දුක දැකලා අනේ ඒ දුකින් මෙයා නිදහස් වේවා, උවදුරු නැත්තෙකු වේවා කියලා හිතන්න ඊට වැඩිය ටිකක් අසීරුයි. හැබැයි ඊටත් වැඩිය අමාරු දේ මොකද්ද? ඔව්, මට මෙයා කැමති නෑ, මට මෙහෙම වැරදි කරලා තියෙනවා, මට මෙහෙම අසාධාරණකම් කරලා තියෙනවා, ඒ අසාධාරණකම් හින්දා මට ලොකු පාඩුත් වෙලා තියෙනවා. ඒ වුණත් ඒවයි මේ තැනැත්තා විඳින සැපයි අතර සම්බන්ධයක් නෑ. ඒවා සම්බන්ධ කරගන්නත් හොඳ නෑ. මට මෙච්චර හතුරුකම් කරලා මේ මිනිස්සයා කොච්චර හොඳට ඉන්නවද, කිසි ලෙඩක් දුකක් නැතුව ඉන්නවද, හරියනවද, කොහොමද මෙහෙම වෙන්නේ, එහෙම වෙන්න බෑ කියලා හිතන්නේ අර පටුහිත. මේ සබා දහම ඊට වැඩිය බොහොම පළල්. කිසියම් දෙයක් වෙන්න බොහෝ හේතු තියෙනවා. අපිට පේන්නේ නැති බොහෝ හේතු තියෙනවා. ඉතින් මේ අපිට කවුරු හරි වැරද්දක් අසාධාරණයක් කරා කියලා ඒ තැනැත්තා නැත්තටම නැති වෙන්නේ නැහැ. එහෙම අපි හිතුවට එහෙම නීතියක් විශ්වේ නැහැ. ඒ විශ්වයේ ස්වභාවයත් එක්ක එකතු වෙන්න විශ්වය යමක් කාට හරි දීලා තියෙනවා නම් අපිට මොකද? අපි ඒක දිහා බැලලා සතුටු වෙමු. ඒ දේ මට විශ්වය දීලා නැතුව ඇති. මට තාම විශ්වය ඒ අනිත්‍යයට දීපු දේවල් දීලා නැතුව ඇති. හැබැයි ඒ නිසා, මට නැති නිසා අනිත්‍යයටත් නොලැබෙන්නට ඕනේයි කියලා හිතන තරමට අපි පුංචි ළමයි වෙන්නේ නැහැ. යථා ලද්ද සම්පatti මා විගච්ඡන්තු. කිසියම්ම වූ හෝ සැපක්, සම්පතක්, සෞභාග්‍යයක් විඳිනවද, එයින් නොපිරිහේවා, එක නැති නොවේවා. ඊළඟ උපක්‍රමය තමා කම්මස්සකා කියන්නේ මේ මමත්, මට අසාධාරණයක් වැරද්දක් කරපු කෙනත් අපි දෙන්නම කර්මයට අයිති අය. මා මගේ කර්මයට අයිති, ඒ තැනැත්තා ඒ තැනැත්තගේ කර්මයට අයිති. කර්මය තමයි මෙතන මූලික වෙන්නේ. අපි නෙමෙයි. තෑගි දෙන්නවත්, දඬුවම් දෙන්නවත් අපි හදිස්සි වෙන්න ඕනේ. අපි කවුරුත් අපි කරන කර්මයේ උරුමකාරයන්. කම්මස්සකා කියන්නේ ඒකයි. කර්මය තමයි සකීය කියලා කියන්න පුළුවන්. කම්මස්සකා මගේ කියලා යමක් කියන්න පුළුවන් නම් ඒ කර්මය පමණයි. එතකොට මෙතන එනවා එක්තරා උපේක්ෂාවක්. ලොකු උපේක්ෂාවක් එනවා. එහෙනම් කර්මයට බාර දෙන්න. කර්මයට බාර දීලා අපි කියන්නේ ඔකට කවදාහරි ප්‍රතිසන්දෙයි. කවදාහරි ඕක විපාක විඳින්න වෙයි. අපාය යන්න වෙයි බලන්න. එහෙම කියන්නේ නැහැ අපි. අපි කර්මය විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ. අපිට කවුරුවත් බාර දීලා නැහැ මේ කර්මේ විනිශ්චයකරුවන් විදිහට. කවුද ජීවත් වෙන්න ඕනේ? කාටද ආයස දික් වෙන්න ඕනේ? කවුද ඉක්මනට මැරෙන්නට ඕනේ? කවුද දිව්‍ය ලෝකේ යන්න ඕනේ? කවුද අපායේ යන්න ඕනේ? මේවා තීරණය කිරීමේ වගකීම විශ්වය ඔබට බාර දීලත් නැහැ, මට බාර දීලත් නැහැ. ඉතින් අපිට බාර නොදුන්නු තනතුරක්, අපිට සුදුසුකම් නැති තනතුරක්, අපිට කරන්න බැරි වගකීමක් ඇයි අපි බාරගන්නේ? බාර අරගෙන ඇයි අපි කියන්නේ, හිතන්නේ, කරන්නේ? මේ කර්මයේ වගකීම අපේ අතට අරගෙන ඒක කර්මයට බාර දෙන්න. කම්මස්සකා, අපි හැමෝම කර්මයට අයිති. ඒතර කවුරු හරි අපිට අසාධාරණයක් වැරද්දක් කරනවා නම් ඒක ඒ තැනැත්තගේ කර්මය. ඒකට මම තරහ ගන්නවා නම් ඒක මගේ කර්මය. ඒතර මෙතන කර්ම දෙකක්. අපි හිතනවා අරයා විතරයි කර්මය කරගන්නේ. මම කර්මයක් කරන්නේ නැහැ. මම කර්මයක් කරගන්නවා මම තරහ ගන්නවා නම්. ඒතර මේ ස්වභාවය දකින්න දැක්කහම ඇති වෙන උපේක්ෂාවක්. මේ යවලා ඉවර කරන්න බැරි තරම් කර්ම අපි කරලා තියෙද්දිත්, රැස් කරලා තියෙද්දිත්, ඒවා විවර කරගන්න බැරුව ඉඳිද්දිත් ඇයි තවත් කර්ම කරගන්න යන්නේ? මේවා ඔක්කොම කර්මයට බාර දෙමු. අපි නිහඬ වෙමු. අපි නිහඬ වෙමු. ඒකයි උපේක්ඛා. උපේක්ෂාව මෙතන උපකරණයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. පස්වෙනි උපකරණය තමයි එබඳු සිදුවීම් ගැන නැවත නැවත නොසිතා සිටීම. නැවත නැවත ඕනේ කමින් හිත හිත කතා කර කර කල්පනා කර කර නොසිටීම. කොච්චර දේවල් තියෙනවද කල්පනා කරන්න, හිත ලස්සන වෙන, මුහුණ පැහැපත් වෙන, අහන කෙනෙක් ප්‍රියමනාප, මොන තරම් සොඳුරු අත්දැකීම්, සුන්දර සිතවිලි තියෙනවද අපිට හිතන්ට, කියන්ට, කතා කරන්න. හැබැයි ඔක්කොම තියෙද්දී ඇයි අපි අපේ හිත කාලකන්ණි කරන, හිත අඳුරු කරන, මෝසල කරන මේ තව කෙනෙක් කරපු වැරැද්දක් අසාධාරණයක්ම නැවත නැවත හිතන්නේ? ඉතින් පස්වෙනි උපකරණය තමා අමනිසකාර. අමනිසිකාර කියන්නේ මෙනෙහි නොකර ඉන්න. ඒව ගැන නැවත නැවත හිතන්න එපා. හිතන්න හිතන්න ඒ ගින්න ඇවිලෙනවා මිසක් නිවෙන්නේ නෑ. එහෙමනම් උත්සාහයක් ගන්න ඒ වගේ දේවල් නොහිතයින්ට. පුළුවන් නම් ඒ කෙනෙක් කරපු හොඳ වැඩක් හිතන්න. කවදා හරි අපිට උදව්වක් කරලා තියෙනවා නම් ඒ උදව්ව ගැන හිතන්න. ඉතින් මේ විදිහට මේ භාවනාව ඇතුලේ ඇත්තටම අපි මෛත්‍රී භාවනාව කිව්වට මෙය මෙතන සතර බ්‍රහ්ම විහරණක් තියෙනවා, සතිපට්ඨානෙත් තියෙනවා, විපස්සනාවක් තියෙනවා. මේ ඔක්කොම එකතුවකට තමා එකතුවක් තමයි මේ මෙත්තා සංගායනාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමා අපි පටන් ගන්නකොටම කීවේ මේ මෛත්‍රී සජ්ජායනාව අපේ ආරණ්‍ය සේනාසනවල ලංකා විතරක් නෙමේ බුරුමේ පවා උදේ හවස සජ්ජායනා කළා. මේක අහගෙන ඉන්නකොට හිතුණා මොකටද මේක කියන්නේ කියලා. ඒ ගැන සෙවීමේ ප්‍රතිඵලයක් විදිහට තමා මෙහි තියෙන වටිනකම, මෙහි තියෙන ගැඹුර, මේක මොන තරම් බෙහෙතක්ද කියන එක තේරෙන්න පටන් ගත්තේ. ඒ ඖෂධයයි අපි අද හැම දෙනා එක්කම බෙදාගන්නේ. මෙතන හුදු මෛත්‍රිය පමණක් නෙමෙයි, මේට මෙත්තා සජ්ජහායනා කීවට මේ මෛත්‍රිය පමණක් නෙමෙයි, මෙතන කරුණාව තිබෙනවා, මුදිතාව තිබෙනවා, උපේක්ෂාව තිබෙනවා, විපස්සනාව තිබෙනවා. ඒ ගැන පළල්ලු අවබෝධයකින් අපි දැන් සවන් දෙමු. ඒ මෛත්‍රී සජ්ජහායනාව, ඒ සිංහල පරිවර්තනයේත ඒ භාවනාවක් මේ අවබෝධයත් එක්ක බලන්න මොන තරම් ගැඹුරකට ඒ සජ්ජහායනාවත් එක්ක අපිට යන්න පුළුවන්ද. ඒ සජ්ජහායනාව අවසන් වුණාම අපි නිහඬව ටික වෙලාවක් ඒ භාවනාවේ ගැඹුරට යමු.
අධිපතින් හෝද දුකින් මිදෙත්වා. කර්මයම අයිති කරගෙන ඇත්තාහු ලත් සම්පත් වලින් නොපිරිහෙත්තා. සියලු
මේ මොහොතට අපි ආරාධනා කරනවා අපේ හිත් තුළ යෙලූම අමනාපයන්ට අපි අපේ හිත් තුළ අංගගෙන අඳවගෙන තැන්පත් කරගෙන සබඩා කරගෙන සබාගෙන හිටියනම් අතීතයේ සිට මේ දක්වා යම්තා කමනාපයන් ඒ සියලු මමනාපයන්ට අපි ආදරයෙන් ආරාධනා කරනවා. එන්න මේ මෛත්‍රී භාවනාවට එන්න මේ මෙත් මගට අපි මෛත්‍රියෙන් හමු වෙමු. අපි මෛත්‍රියෙන් මුණ ගැහෙමු. මා ඔබව සිරකාරයෙක් විදිහට බොහෝ කාලයක් මගේ හිත නැමැති අඳුරු සිර කුටියේ ඉර කරගෙන තියාගෙන හිටියා. ඒ තමයි මේ සියලු මමනාපයන් අපි අපේ හිත ඇතුලේ ඉර කරගෙන තියාගෙන හිටියා. අතීතයේ සිට වර්තමානයේ මේ කාල රේඛාවේ මේ වර්තමාන මොහොතේ මේ මෛත්‍රිය පිපෙන විකසිත වෙන මේ වර්තමාන මොහොතේ අපි සිර කුටි අරිමු. එන්න දයාබරමනාපය. එන්න මෛත්‍රියට. එන්න මේ මෙත් මගට අපි ඕනේ කමින් මතක් කරගනිමු. යමනාපයන් එන විට මුහුණු මුහුණු මැවෙන්න පිළිවන් යම් යම් අයගේ මැවුනාවේ මාරිතේ ඇත්තන් දැන් ජීවතුන් අතර නැතුව ඇති වත් ඇති වෙනසක් නැහැ. ඒ මූණ දිහා ඒ මැවෙන ඇස් දෙක දිහා අපි කෙලින් බලනවා. අපිට කෙලින් බලන්න පුළුවන් හොරහින් වපරහින් නොදැක්ක වගේ අහක බලාගන්නේ තරහ වෛරය. මෛත්‍රියට පිළිවන් ඕනෑම කෙනෙකුගේ මූණ දිහා ඇස් දෙක දිහා කෙලින් බලන්නේ. ඔබයි මායි අතර මේ පටුහිත අතීතයේ දවසක මෝඩකම නිසා හැදුවේ යමනාපය මා මේ මොහොත දක්වා ගෙනවා. ඒ නිසා මාත් විඳා ඔබත් විඳින්නට ඇති. නමුත් මේ ස්වර්ණමය මොහොතේ, මේ දුර්ලභ මොහොතේ යමනාපයට අපි නැවතුම් සිතක් අබමු. අපි අමනාප ගනුදෙනුව දිගින් දිගට යන සාංසාරික ගනුදෙනුවක් බවට පත් කරගන්නට මට අවශ්‍ය නෑ. ඔබ අප දෙදෙනාම අවෛරී වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, උවදුරු නැත්තෝ වෙත්වා, අපේ ජීවිත ගනුදෙනුව සැහැල්ලුවෙන් සිදු වේවා. ඔබ කිසියම් තැනක සතුටුදායක තැනක ඉන්නවද? එතනින් පහළට නොවැටේවා. ඔබ වැටෙනවා දැකලා සතුටු වෙන්න තරමට මා පිරිහිලා නෑ. අප දෙදෙනාම අපේම කර්මවලට වග කියන්නට ඕනේ. එන්න මෙත් මගට අපි නැවත නැවත මෙත් මගේ මුණ ගැහිමු. සියලුම මනාපයන්ට අපි විවෘත වූ ආරාධනාවක් කරන්නේ. එන්න මෙත් මගට වෙන කොතැනකදීවත් නොවේ මෙත් මගේ දීම මුණ ගැහෙමු. මෙත් මගින්ම අපේ අමනාප ගනුදෙනුව නිමා කරමු. මෙත් මගින්ම අපි සමුගනිමු. කල්‍යාණ මිත්‍රයනි, ප්‍රාතිහාරි හොයනවා නම් මේ මෛත්‍රී ප්‍රාතිහාරියය තරං ප්‍රාතිහාරියක් තවත් නැහැ. මේ ඇතුලේ ගින්න සම්පූර්ණයෙන්ම නිවන්න පුළුවන්. එළියේ ගිනිත් නිවන්න පුළුවන්. හිත ඇතුලේ අමනාපයන් හිර කරගෙන හිත හිර කුටියක් බවට පත් කරගත්තහම එහි අන්තිමටම හිර වෙන්නේ අපිමයි. බලන්න මෛත්‍රිය මොන තරම් සුන්දරද, සරලද, ප්‍රායෝගිකද. මොන තරම් වටිනා කොසුවක්ද. අපි කාගේ ජීවිත අපිට බොහෝ අවස්ථා ලබා දෙනවා මෛත්‍රිය නැමැති ඖෂධය පරීක්ෂා කරගන්නට. මේ උසුව මොනතරම් සවිමත්ද, සජීවීද, සුවදායකද කියා අත්හදා බලන්න. අපේ ජීවිත අපිට අවස්ථා එකින් එකට නිර්මාණය කළා දෙනවා. ඒ හැම අවස්ථාවක් දිහාම බලන්න, ගැටුණු ගැටෙන හැම අවස්ථාවක් දිහාම බලන්න, මෙය විශ්වයේ විසින් මට මෛත්‍රිය අත්දා බලන්නට මෛත්‍රිය බලය, මෛත්‍රිය ශක්තිය, මෛත්‍රිය අගය, සජීවී බව අත්හදා බලන්නට දෙන අවස්ථාව. ඒව මග හරින්න එපා. එවිට වැටහෙයි ඔබයි මෛත්‍රිය, මෛත්‍රිය ඔබයි. දෙකක් නෙවෙයි, දෙන්නෙක් නෙවෙයි. ඒතයි මෛත්‍රී ධ්‍යානය කියන්නේ, මෛත්‍රී සමාධිය කියන්නේ. ඒ මෛත්‍රී ධ්‍යානය, ඒ මෛත්‍රී සමාධිය මමයි මෛත්‍රිය. මෛත්‍රිය තමා මම, මම තමා මෛත්‍රිය. එය ගෙදර දොරේ අත්දකින්නට පුළුවන්. ඒ මෛත්‍රී ධ්‍යානය අත්දකින්න වනගත වෙන්න අවශ්‍ය නැහැ. හුදකලා වෙන්න අවශ්‍ය නැහැ. මේ මෙත් මග මෙත් මග අපේ ගෙවල් ඇතුලෙන් වැටිලා තියෙන්නේ උස්සිය ඇතුලේ සාලේ මේ හැම තැනකම මහපාරේ වැඩ කරන තැන මේ හැම තැන හරහාම මෙත් මග වැටි තිබෙනවා දැන් අපිට මේ මෙත් මග දකින්න පුළුවන් අඳුරගන්න පුළුවන් මෙත් මගත් එක්ක මාස පහක් හයක් පැමිණි කල්යාණ මිත්‍රේනි ඔබ අප මොනතරම් වාසනාවන්තද මේ මෙත් මගෙහි අවසාන කතිකාවත ඊළඟ මාසේ දෙවෙනි සෙනසුරාදා මේ වෙලාවටම පවත්වන්නට බලාපොරොත්තු වෙනවා මෙත් මග විමුක්තියට එතෙක් නැවත නැවතත් යලි යලිත් අපි මෙත් මගේ හමු වෙමු හැම දිනාටම මෛත්‍රියේ පිහිට මෛත්‍රියේ සරණ මෛත්‍රියේ ආශිර්වාදයෙන් වේවා